SBS Radio.
දැන් අද මේ වෙනකොට ලෝකයේ මොනවද වඩාත්ම උණුසුම් මාතෘකා විදිහට කතාබහ වෙමින් තියෙන්නේ. අපි එහෙමනම් සූදානම් ලෝ වටා විශේෂාංගෙන් අපේ විදෙස් විත්ති සමාලෝචනය තුළින් අද දවසේදී සිකුරාදා දවසේදී සුපුරුදු ලෙසින් මේ පිළිබඳව කතාබහ කරන්න. මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි ගිය සතියේ කතාබහ කරපු ජමාල් කෂෝගි මාධ්‍යවේදියා පිළිබඳව වන කතාබහ මේ වෙනකොට ඉතාමත්ම උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තියෙනවා. අපි ගිය සතියේදී මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. මොකක්ද උනේ කියලා කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. මේ වෙනකොට තියෙන තත්ත්වය පැහැදිලි කරන්න කලින් ජමාල් කෂෝගි කියලා කියන්නේ සෞදි අරාබියේ රජයට පක්ෂපාතීව වැඩ කරපු උපදේශකවරයෙක් විදිහට හිටපු පුද්ගලයෙක්. සෞදි අරාබියේ ඒ අලුත් රජතුමාගේ කණ්ඩායමත් එක්ක පස්සේ රජතුමාගේ රාජ්‍ය පාලනය සම්බන්ධව ඇතිවුණු නොපැහැදීම නිසා ඔහු යම් යම් විවේචන ඉදිරිපත් කරනවා. නමුත් පසුව ඔහුට ඇතිවෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔහු ඇමරිකාවට පලා යනවා. ඇමරිකාව ඉඳගෙන වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඔහු මේ සෞදි රාජ්‍ය පාලනයේ තියෙන යම් යම් දුර්වලතා පිළිබඳව විවේචනාත්මකව ලිපි සපයනවා. මෙහෙම ඉන්න අතරතුරේදී ඔහුට සහකාරියක් හමු වෙනවා. ඒ තුර්කි ජාතික කාන්තාවක්. ඊට පස්සේ ජමාල් කෂෝගි යනවා තුර්කියේ තියෙන සෞදි තානාපති කාර්යාලයට අවශ්‍ය ලියකියවිලි සකස් කරගෙන ඇය හා විවාහ වන්න. ජමාල් කෂෝගි ඇතුළට ගියා විතරයි තුර්කියේ තියෙන සෞදි කොන්සල් කාර්යාලයෙන් එළියට ආවේ නැහැ. මේ පිළිබඳව පැමිණිලි කළා ඔහුගේ විවාහ වන්නට සිටින ඒ පෙම්වතිය. ඊට පස්සේ තමයි ඔහු පිළිබඳව හොයන්න පටන් ගත්තේ. දැන් අපි ගිය සතියේ ওই කතාබහ අවසන් කළා. ඕක තමයි සිදුවීම් වෙලා තිබුණේ. ඊට පස්සේ මේක ඇමරිකාවත් සෞදි රාජ්‍යයත් අතර රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තියෙනවා කියලාත් අපි කතාබහ කළා. අපි එතෙන් සිට අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. ජමාල් කෂෝගිගේ මේ අතුරුදන් වීම සම්බන්ධව මේ වෙනකොට විශාල වශයෙන් මතවාද පැන නගමින් තියෙන නිසා අමල් අපි එකින් එක කරුණු විදියට පැහැදිලි කළොතින් අපි නවත්තපු ස්ථානයේ සිට අද මේ වෙනකොට තියෙන අලුත්ම තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව් දිලෘක්ෂි, ඇත්තටම දැන් මේ ප්‍රශ්නය පිළිබඳව සොයා බලන්නට මේ ගැන සෞදි රජයෙන් මේ ගැන පැහැදිලි කිරීමක් ලබා ගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ විදේශ ලේකම් මයික් පොම්පෙෝ සෞදි අරාබියාවට පිටත් කළ ඇරියා. දැන් ඔහු ඒ සාකච්ඡාවලින් පසුව කෙටි කාලයක් තුර්කියේ රැඳී ඉඳලා තුර්කි බලධාරීන් එක්කත් සාකච්ඡා කරලා නැවතත් තමන්ගේ ගමරට බලා යනවා. එතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහු විශ්වාස කරනවායි කියලා. මේ සති අන්තය වෙනකොට ජමාල් කෂෝජීගේ ඉරණම මොකද්ද, ඔහුට අත්වෙච්ච ඉරණම මොකද්ද පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවායි කියලා.
ඔව්, එතකොට මේ ජමාල්ගේ මරණය සිදු වුණු ආකාරය පිළිබඳවත් විවිධ මත තියෙනවා. ඒ සම්බන්ධව වාර්තාව විවිධ මත පිළිබඳවත් අපි කතා බහ කරමු.
දිලෘක්ෂි, මෙතන ඇත්තටම තුර්කි බලධාරීන් තමයි මේ වෙනකොට ජමාල් කෂෝගි ජීවිතක්ෂයට පත් වුණා කියලා ඔහුව ඝාතනය වුණා කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙන්නේ. තුර්කියේ බලධාරීන් නිල නොවන විදිහට තුර්කියේ ජනමාධ්‍යයට මේ තොරතුරු ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් කියා සිටින්නේ මේ කොන්සල් කාර්යාලයේ ඇතිවෙච්ච සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් ඔවුනට හඬපටි තියෙනවායි කියලා. මේ කාර්යාලයේ ඇතුලේ වෙච්ච සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් ඒ පටිගත කිරීම ඔවුන් සතුව තියෙනවා. ඒව ලබා දීමට ඔවුන් සූදානම් කියලා මේවා ඇමරිකාවට ලබා දෙන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සහෝගේ ඒ පාලනයත් දැන් තුර්කියෙන් ඉල්ලලා තියෙනවා. මෙතන දිලෘක්ෂි, මේ හඬපටි වලට අමතරව තුර්කිය ජනමාධ්‍ය හරහා දැනගන්න තියෙන විදිහට ජමාල් කෂෝජි කොන්සල් කාර්යාලයට ඇතුල් වෙලා ඔහුව ප්‍රශ්න කිරීමට ලක් වෙනවත් එක්කම විනාඩි 7ක විතර කාලයක් ඇතුළතදී ඔහුව ඝාතනය වුණායි කියලා තමයි ප්‍රකාශ කළ තියෙන්නේ. මේක වඩාත්ම කුරිරුම කාරණාව තමයි ඔහුගේ ශරීරය කොටස් වලට වෙන් කළා කියලා. මෙතනදී ඒ එක්කම ප්‍රකාශ වෙලා තියෙනවා ජමාල් කෂෝජි ඇතරම ජීවිතක්ෂයට පත් වෙනට කලින් ඔහුගේ ශරීරයේ අවයව ඉවත් කිරීම ආරම්භ කළයි කියලා. විනාඩි 7ක කාලයක් ඇතුළත ජමාල් කෂෝගි ජීවිතක්ෂයට පත් වුණා. පසුව ඔහුගේ සිරුරේ අනෙකුත් කොටස් කුඩා කැබලි වලට වෙන් කරලා තමයි මේ ස්ථානයෙන් ඉවත් කළේ කියන කාරණාවත් මේ වෙනකොට තුර්කි බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අමල්, ඒත් එක්කම දැන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවා මේ සෞදි රජතුමා මොහමඩ් බින් සල්මාන් කියන මේ රජතුමාගේ ආරක්ෂක නිලධාරීන් විදිහට කටයුතු කරන පිරිස් තමයි මේ ඝාතනයට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ කරුණු කොහෙන්ද හෙළි වෙලා තියෙන්නේ?
ඔව් දිලෘක්ෂි, ඒක ඇත්තටම මේ රජ පවුලේ ගමන් ආශ්‍රිත වැති පළවෙච්ච ඡායාරූප දිහා බලපුවහම ඒවායේ ඉන්න පිරිස මේ ඝාතනයට සම්බන්ධ වුණයි කියලා නිශ්චිත කාරණාවක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මොකද මේ ජමාල් කෂෝජි තුර්කියේ ඒ සෞදි කොන්සල් කාර්යාලයට යන දවසේ සෞදි අරාබියාව විසින් විශේෂ ගුවන් යානා දෙකකින් තුර්කිය ඉස්තාන්බුල් නගරයට එවලා තියෙනවා. මේ පිරිස ඒ රථවාහන වලින් කොන්සල් කාර්යාලයට ඇතුළු වීම, ඒකම ඒ ඔවුන් ගත කරපු කාලය සහ ඊට පසු ඔවුන් නැවතත් එදිනම රථවාහන කිහිපයකින් නැවතත් ගුවන් තොටුපළට පැමිණිලා ගුවන් තොටුපළේ ඒ ගුවන් පර්යන්තය හරහා ගමන් කරලා පසුව තමන්ගේ ඒ පෞද්ගලික ගුවන් යානා දෙකක් මගින් නැවතත් සෞදි අරාබියාවට එදා රාත්‍රියේම ගමන් ගත්ත බවට ඒ සාක්ෂි සටහන් වෙලා තියෙනවා. එතකොට මේ හදිසියේ සෞදි අරාබියාවෙන් ඒ තුර්කියට පැමිණි පිරිස කවුද කියන කාරණාව දන්න නිසා ඒ පිරිස ගැන කරුණු සොයා බැලීමේදී තමයි ඔවුන් අනාවරණය කරගෙන තියෙන්නේ මේ පැමිණි කණ්ඩායම. සෞදි රජපෞලේ රජුරුවන්ගේ ඉතාමත්ම කිට්ටුම ළඟින්ම ඉන්න ඒ ආරක්ෂකයන් හැටියට නම් කරන්නට හැකි වෙලා තියෙන. ඉතින් සෞදි අරාබියාවේ රජුරුවන්ගේ ඒ රජ මාලිගාවටම මේක චෝදනාව එල්ල වෙනවයි කියන තමයි මේ කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඔව්, අපි දුටුව මේ සිදුවීම සම්බන්ධව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම ආවේගශීලීව සෞදි අරාබියට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා. නමුත් අපි දන්නවා ඒ අතරතුරේදීම ඇමරිකාව සෞදි අරාබියත් එක්ක පවත්වාගෙන යන සම්බන්ධතාවය, විශේෂයෙන්ම අපි දන්නවා ඇමරිකාව ලෝකයේ විවිධ කලාපවල තමන්ගේ ආමි බේස සුවිධ හමුදා කඳවුරු පිහිටවල තියෙනවා. ඒ කලාපයේ සම්බන්ධව ඒ තමන්ගේ බලපරාක්‍රමය එක්තරාන්දමකින් පවත්වා ගැනීම උදෙසා, ඒ වගේ මේ කලාපීය ප්‍රශ්නවලට මැදිහත් වීම යම් කිසි වූ උපක්‍රමයක් විදිහට. ඉතින් මැද පෙරදිග කලාපයේ ඇමරිකානු යුද හමුදා කඳවුරු ප්‍රධාන වශයෙන් පිහිටුවලා තියෙන රටක් තමයි සෞදි අරාබිය කියලා කියන්නේ. එතකොට රාජතාන්ත්‍රික වශයෙන් මේසා විශාල සම්බන්ධතාවයක් තියෙන රටවල් දෙකක් අතර මෙවැනි වූ සිදුවීමක් නිසා හිත් නොහොඳකම් ඇති වෙලා සෞදි රජය පැත්තෙනුත් ඇමරිකානු ජනාධිපතිවරයාත් බොහොම ආවේගශීලීව අදහස් ප්‍රකාශ කර ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. මේ තත්ත්වය මත මේ රටවල් දෙකේ සම්බන්ධතාවයට මේ සිදුවීම කොයි ආකාරي බලපෑමක් ඇති කරාවි කියලාද ඔබට විශ්වාස කරන්න පුළුවන් අමත?
ඔදිදුෂ, ඇත්තටම මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ හුඟක් පරිස්සම් වෙලා තියෙනවා සෞදි අරාබියාව විවේචනය නොකර ඉන්නට. ඉතින් මේ කාරණාවේදී තමන්ගේ කනස්සල්ල ප්‍රකාශ කළාට ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි වෙලාවකවත් සෞදි අරාබියාවේ රජපෞල ඍජුවම විවේචනයට ලක් කරලා නැහැ. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම පෙන්වා දෙනවා මේ වෙනකොට මැද පෙරදිග ඒ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට විරුද්ධව කියලා වුන් කරගෙන යන ඒ වැඩපිළිවෙලට සෞදි අරාබියාවේ සහාය ලැබෙන බවක්. සෞදි අරාබියාවේ රියාඩ් නුවර තමයි ඇමරිකාවේ විශාල යුද හමුදා කඳවුරු ස්ථානගත කරලා තියෙන්නේ. ඊට අමතරව ප්‍රධානම කාරණාව හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වෙනකොට පෙන්වලා දුන්නා සෞදි අරාබියාව දැනට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 400කට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ලබා ගැනීමට එකඟ වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ යුද උපකරණ ඩොලර් බිලියන 100කට වැඩි ප්‍රමාණයක් මිලදි ගන්නට දැනටමත් ගිවිසගෙන තියෙනවා කියලා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ලෝක ඉතිහාසයේ මෙතරම් විශාල ගනුදෙනුවක් සිදුවෙච්ච ප්‍රථම අවස්ථාව මේකයි, මේ වාර්තාගත ගනුදෙනුව. ඉතින් ඒ නිසා මෙතන කොපමණ මානව ඓතිහාසිකම් උල්ලංඝනය වුණත්, කොතරම් කුරුළු ලෙස මේ විදිහට මේ ජමාල් කෂෝගී ඝාතනයට ලක් වුණා කියන එක ඔප්පු වුණත්, ඒ පිළිබඳව සෞදි අරාබියාවට විරුද්ධව ආර්ථික සම්බාධක තනවීම හෝ වෙනත් තහංචි පැනවීම සම්බන්ධයෙන් ඇමරිකාව අනිත් රටවල් සම්බන්ධයෙන් වගේ නෙමෙයි මේ අවස්ථාවේදී බොහොම පරිස්සමින් තමයි මේ අවස්ථාවේදී මේ ජමාල් කෂෝගීගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ.
අපි පසුගිය කාලයේදී විශේෂයෙන්ම ඇමරිකාව තුළදී තමයි දැක්කේ මේ පාසල්වල හදිසියෙම සිදුවන වෙඩි තැබීම්. මේවා පාසලේ සිටිනම දරුවන් විසින් සිදුකරපු අවස්ථා අපි දැක්ක අවස්ථා බොහොමයි. මේක මේ ප්‍රවණතාවක් වෙනවා දැන් මේ වෙනකොට රුසියාව තුළත්. මොකද අපිට ඇහෙන අලුත්ම කතාන්තරයකින් මේකත් ලෝකය සංවේගයට පත් කරන්නට සමත් වුණු සිදුවීමක් බවට පත් වුණා. ඔබ දන්නවා මේ යුක්රේනයට අයිති වෙලා තිබුණු කොටසක් වෙන ක්‍රයිමියාව කියන ප්‍රදේශය තමන්ගේ භූමි ප්‍රදේශයට ඇඳාගන්නට අයිති කරගන්නට කටයුතු කළා රුසියාව පසුගිය වකවානුවේදී පවත්වපු මේ ජනමත විචාරණයක් තුළින් ලෝක දෝෂ දර්ශනයට රුසියාව ලක්වන්නටත් ප්‍රධාන කාරණාවක් බවට මේක පත් වුණා. මොකද මේ ක්‍රයිමියාව ගැන මම ටිකක් මතක් කළේ ක්‍රයිමියාවේ තියෙන එක්තරා පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 20කට ආසන සංඛ්‍යාවක් මිය ගියා කියලා තමයි අපිට වාර්තාව නැමල්. මේ සිදුවීමට පාදක වුණු හේතු පාදක වුණු කාරණා සහ දැන් තත්ත්වයේ පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමතියි.
ඔව් දිලක්ෂර, ඔබ කිව්වා වගේ මේ වගේ මේ පාසල්වල වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ වැඩිපුරම සිද්ධ වුණේ ඇමරිකාවේ. නමුත් මේක ඉතාමත්ම විරල අවස්ථාවක් මේ රුසියාව කලාපයේ, කියන්නේ රුසියාවට අයත් දැන් මේ ක්‍රයිමියාව ඒ ප්‍රදේශයේ මෙවැනි දෙයක් ඇතිවීම මුලින්ම ඔවුන් හිතුවේ සැකකලේ මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. නමුත් පසුව දැන් සොයාගෙන තියෙනවා මේ විද්‍යාලයේම ශිෂ්‍යෙක් රයිෆල් එකක් අරගෙන ඇවිල්ලා ඒ තමන්ගේ ඉස්කෝලේ සගයන්ට දිගින් දිගටම වෙඩි තබාගෙන ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. ඒ වගේම 40කට ආසන්න පිරිසක් මේ වෙනකොට රෝහල්ගත කරලා තියෙනවා. ව්ලැඩිමිර් පුටින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. මේ අවුරුදු 18ක තරුණයා ඇයි මේ විදිහට වෙඩි තැබීමකට යොමු වුණේ කියන කාරණාව සොයනට මේ වෙනකොට පරීක්ෂණයක් ඉවත් කරලා
තියෙනවා. ඊළඟට මම කතා බහ කරන්න කැමති යමල් මේ වෙනකොට මේ මී ටූ කියන සංකල්පය පිළිබඳව මුළුමහත් ලෝකයේ පුරාම පැතිර යන උනන්දුව සහ කතා බහ පිළිබඳව මී ටූ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වඩාත් අවධානයෙන් බලන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඉන්දියාවේ කාන්තාවන් දෙදෙනෙක් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට එල්ල කරපු ලිංගික අපචාර චෝදනාව නිසා. මේත් එක්කම ඇතිවුණු මේ කුතුහලය නිසා අපේ ශ්‍රී ලාංකික පිරිසුත් බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා මොකද්ද මේ මී ටූ කියන්නේ කියලා. හැබැයි ඔක ඉන්දියාවෙන් පටන් ගන්න කලින් බොහෝ කාලයකට කලින් තමයි ඒක ඇමරිකාවෙන් පටන් ගන්න තිබුණේ. මං කැමති යමල් ඒ නිසා පොඩ්ඩක් මේ මී ටූ ගැනත් ඉස්සලා කතා බහ කරලා ඉන්න. මොකද මී ටූ සම්බන්ධව ඉන්දියාවෙන් මේ වෙනකොට විශාල වශයෙන් තොරතුරු වාර්තා වෙමින් තියෙන නිසා අපි ඒ මදක් පසුවට කතා බහ කරන්න ඉඩ තියලා මුලින්ම දැනගන්න කැමති මී ටූ කියන සංකල්පයේ ආරම්භය සහය කොහොමද මුලින්ම ඇමරිකාව පුරා පැතිර ගියේ කියන කාරණාව ඔබෙන් දැනගන්න.
නිර්ලක්ෂ්‍ය මෙතන අපි දන්නවා හාවි වයින්ස්ටයින් එහෙම නැත්නම් මේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකෙක් කාන්තාවන්ට ලිංගික අතවර කරලා ඒ කාන්තාවන් දශක ගානක් මේවා ගැන ප්‍රසිද්ධ කතා නොකර ඉඳලා පසුව එකවරම ඒ කාන්තාවන් කීප දෙනෙක් ඉදිරිපත් වෙලා තමන්ට වෙච්ච ඒ අතවරයන් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේක තුලින් බිහි වුණා මටත් මේ වැනි දෙයක් වුණා කියලා කාන්තාවන් තමන්ට ලිංගික අතවරයක් කරපු අය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් තමයි මේ මී ටූ කියන ඒ සංවිධානය බිහි වෙලා අද ඒක ප්‍රචලිත වෙලා කාන්තාවන් තමන්ට හිංසනයක් සිද්ධ වෙච්ච අවස්ථාවක ඒක තනිවම බිඳ දරා ගන්නවා වෙනුවට ඒ පිළිබඳ වගකිව යුතු අයට දඬුවම් ලැබීමට එහෙම නැත්නම් ඔවුන්ව නීති ඉදිරියට ගෙනීමට කටයුතු කිරීම. ඉතින් ඒ ක්‍රියාවට බොහොම ප්‍රසිද්ධ නිලියන් ඒ වගේම අනෙකුත් ප්‍රසිද්ධ චරිත මී ටූ අනුකරණය කරමින් තමන්ට වෙච්චේ අතවරයන් පිළිබඳ කතා කිරීම තුළින් සාමාන්‍ය කාන්තාවන්ට ධෛර්යයක් වුණා. තමන්ුත් එමෙනිම ගොදුරුවකට ලක් වුණා නම් ඌදුරුවකට ලක් වුණා නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධිය කතා කරන්න. ඉතින් ඒ අනුව තමයි කාලයක් ගිහිල්ලා හරි ඉන්දියාවෙත් දැන් මේ මී ටූ කියන ඒ සංවිධානය පැතිර ගිහිල්ලා කාන්තාවන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් දැන් නැගී හිටින්න පටන් අරන් තියෙන්නේ.
හොඳයි, දැන් අර මං කලින් කිව්ව විදිහට මේ ඉන්දියාවේ මේ වෙනකොට මේ සම්බන්ධව විශාල කතා බහක් ඇති වෙන්න හේතු පාදක වෙන කారణ කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම මං කතා බහ කරන්න කැමති මේ සතිය වෙනකොට මේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවේ සිටින ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරයෙකුට එල්ල වුණු ලිංගික අපචාර චෝදනා පිළිබඳව කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඔහුට එරෙහිව මේ මී ටූ කියන සංකල්පය යටතේ චෝදනා එල්ල කළ තියෙන වග තමයි අපිට පැහැදිලි වෙන්නේ. කවුද මේ අමාත්‍යවරයා? මොකද ඔහු සම්බන්ධයෙන් මේ වෙනකොට රජයක් වශයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය කියලා දැනගන්න කැමති.
ඔදිලිසි දැනට ඉන්දියාවේ රජයේ නියෝජ්‍ය විදේශ ඇමති හැටියට කටයුතු කරන එම් ජී අක්බර් කියන අමාත්‍යවරයා තමයි මේ විදිහට තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්සුනේ. ඔහුට විරුද්ධව කාන්තාවන් 20ක් විතර මේ වෙනකොට ඉදිරියට ඇවිල්ලා ඒ ලිංගික අතවර පිළිබඳ චෝදනා එල්ල කරලා තියෙනවා. මේ අතවරයන් සිද්ධ වෙලයි තියෙන්නේ දිලුක්ෂ මේ අද ඊයේ නෙමෙයි, දැනට දශක 3කට විතර ඉස්සෙල්ලා එම් ජී අක්බර් ඉන්දියාවේ ඉතාමත්ම සුප්‍රසිද්ධ ජනමාධ්‍ය වේදිකාවක් හැටියට කටයුතු කරන අවස්ථාවේදී විශේෂයෙන්ම ඒෂියන් ඒජ් කියන අලුතෙන් ඉන්දියාවේ පටන් ගත්ත පුවත්පතක කතුරුවල හැටියට කටයුතු කරන අවස්ථාවේදී ඒ පුවත්පතේම වැඩ කරපු මාධ්‍යවේදිනියන්ට ඔහු නොයෙකුත් අවස්ථාවලදී ලිංගික අතවර කළයි කියලා තමයි චෝදනා වෙල්ලලා තියෙන්නේ. ඉතින් ඒ චෝදනා මැද්දේ ඔහුත් ඇත්තටම අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා මේ එක කාන්තාවක්ට විරුද්ධව. ඒ අතරතුරේම මේ නඩුව විභාගයට ගැනීමට තියෙන ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී මෝඩි රජෙනු ඇතිවෙච්ච ඒ පීඩනයත් ඒකම සමාජයෙන් ඇතිවෙච්ච ඒ පීඩනයත් මුල් කරගෙන එම් ජී අක්බර් තමන්ගේ තනතුරෙන් ඉවත් වුණා. ඔහු තමයි දැනට මේ මී ටූ කියන සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙච්ච ඉහළම දේශපාලනඥයා.
දැන් හැෂ්ටැග් මීටූ කියන මේ සංකල්පය හින්දා අන්තර්ජාලයේ ඉතාමත්ම වේගයෙන් සමාජ මාධ්‍ය හරහා මේවා ව්‍යාප්ත වෙමින් තියෙනවා. දැන් ඉන්දියාවේ එම්ජේ අක්බාර්ට අමතරව ඒ නියු ජමාතවරයාට අමතරව ප්‍රධාන පෙළේ සිනමා අධ්‍යක්ෂවරුන් සහ නළුවන් පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ මීටූ කියන සංකල්පය යටතේ ලිංගික අපචාර චෝදනා එල්ල වුණු ඒ ගැනත් මම වැඩිදුර විස්තර දැනගන්න කැමතියි. අමා
ඔදිලක්ෂ මේක ඇත්තටම ඉන්දියාවේ දේශපාලඥයන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේ වෙනකොට බොලිවුඩ් සිනමාවට සම්බන්ධ නළුවන්ට ඒ වගේම අධ්‍යක්ෂකවරුන්ටත් මේ චෝදනා දැන් ඉල්ල දෙමින් තියෙනවා. විශේෂයෙන්ම නම් තුනක් සඳහන් වෙනවා. නානා පටේකර්, සජිද් ඛාන්, විකාස් බාල් කියන ඒ අධ්‍යක්ෂවරයා මේ අයට විරුද්ධව මිලියන් රාශියක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අතීතයේදී තමන්ට ලිංගික හිංසන වලට ලක් වෙන්න සිද්ධ වුණයි කියලා.
එමනම් අපි ඔබට සමුදිනාමල් සූතිවන්ත වෙනවා මේ සතියේත් ලෝකයේ උණුසුම කාරණා අපිට සමීප කරන්න. මේ සම්බන්ධතාවය ඇති කර ගැනීම පිළිබඳව නැවතත් අපි ඔබත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්නේ ලබන සතියේ සිකුරාදා ලෝ වටා විශේෂාංගය තුළදී. එහෙමනම් බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.